සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් න අත් හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං න රට්ඨං න ඉච්ඡේය අධම්මේන සමිද්ධිමත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ එච්.එස්. සුබසිංහ මැතිතුමන්ගේ භාර්යාව වන තිලකා සුබසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරී සහ ලංකා පෞද්ගලික විදුලි සමාගමේ සමාරම්භක සභාපතිවරයා හැටියට පත් වෙලා වසර 22ක් එහි සභාපතිත්වයේ දරූ උඩුගම්පල පදිංචිව සිට මීට මාස 3කට ඉහතදී මිය පරලෝ යන්නට දුනු එච්.එස්. සුබසිංහ මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන එම මහත්මිය එවැගේම දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් ඒක රාශී වෙලා අද මේ පින්කම සිද්ධ කරන්නේ. එතුම බොහොම අවංකව දීර්ඝ කාලයක් විවිධ රජයන් යටතේ තමන්ගේ රාජකාරිය බොහොම අවංකව සිද්ධ කරපු නිලධාරියෙක් හැටියට එතුමන්ගේ සේවයත් අගය කරමින් ඒ වගේම එතුමාට ස්වාමි පුරුෂයෙක් හැටියට පියෙක් හැටියට එතුමන්ගෙන් තම තමන්ට උණු සේවය යහපත සිහිපත් කරලා මේ මහත්මිය සහ දරුවන් එකතු වෙලා අද දවසේ කෘතවේදීව මේ ධර්මදේශනා මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා ඒ පින්තුන් විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියටත් බෞද්ධයෙක් විදිහට නියම බෞද්ධයෙක් විදිහට තමන් කරන සේවය කොහොමද අවංකව සිද්ධ කරන්නේ අවංකව රටට සේවය කිරීමේ වැදගත්කම සහ එහි වගකීම පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට වර්තමාන යුගයේ බොහොම වටිනා මාතෘකාවක් ඒ මොකද අපි දකිනවා සමාජයේ විවිධ ස්තරයන් ක්‍රමානුකූලව ඒවාෙහි වගකීම් යුතුයකම් පැහැර හරින්මින් ඒවාෙහි පවතින ශක්තිමත් පදනම දෙදරා යන ආකාරය ඉතින් යම්කිසි සමාජයක රටක ශක්තිමත් බව රඳා පවතින්නේ සියලු දෙනාම තම තමන්ගේ වගකීම් යුතුයකම් රාජකාරී පැහැර හරින් නැතිව අවංකව ඉටු කළොත් පමණයි. ඉතින් ඒවැ යම් යම් අඩළු හොඩුකම් සිද්ධ වෙනකොට ඒ අවංක භාවයේ නැති වෙනකොට ආයතනය කඩා වැටෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේ මේ ආයතනයෙන් සමාජයට සිද්ධ වෙන සේවය අඩාල වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඊට පස්සේ සමස්ත ආයතන පද්ධතිය සමාජ සමස්ත සමාජ සංස්ථාවන්ගේ ඒකරාශ්‍රීත්වයෙන් පවතින රටේ සෞභාග්‍ය ශක්තිමත් බව කඩා වැටෙන්නට පටන් ගන්නවා. මේ විදිහට මේ පුද්ගලයන්ගේ දුර්වලකම් නිසා ආයතන, ආර්ථිකය, රට, රටේ කලමනාකාරීත්වය, පරිපාලනය මේ හැම දෙයකටම වරපතල අන්තරායන් සිදුවෙන ආකාරය අපි වර්තමානයේ පැහැදිලිවම අත්දකින අවස්ථාවක්. ඉතින් ඒ නිසා මෙබඳු කාල පරිච්ඡේදයක නියම බෞද්ධයෙක් හැටියට තමන් කරන සේවය රට වෙනුවෙන් අවංකව සිද්ධ කරන්නේ කොහොමද? ඒ එහෙම කිරීමේ වැදගත්කම සහ එහෙම කරන්නට තම තමන්ට තියෙන වගකීම ධර්මානුකූලව පැහැදිලි කර දෙමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි දායක පින්තුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ. එතකොට බොහෝ කොට තමන් කරන සේවය අවංකව නොකරන්නට, එහෙම නැත්නම් වංක විදිහට කටයුතු කරන්නට මිනිසුන් පෙළඹෙන්නේ කුමක් නිසාද? වංක භාවයයි කියලා කියන්නේ අවංක බව නැතිවීම. මොකද්ද අවංක බව කියන්නේ? මොකද්ද වංක බව කියලා කියන්නේ? වංක කියලා කියනවා ඇදවුණු ගතිය. අවංක කියනවා ඇද නැති ගතිය. එතකොට පුද්ගලයන්ගේ වංක භාවය කාය වංක, වචී වංක, මනෝ වංක වශයෙන් තුන් ආකාරයකින් ධර්මෙහි පැහැදිලි කරනවා. මිනිස්සු මානසිකව ඍජු ගතිගුණ නැතුව මානසිකව වංක වෙනවා. ඊළඟට වචන වශයෙන් කියන එක නෙමෙයි කරන්නේ, කරන එක නෙමෙයි කියන්නේ. ඒ විදිහට එකක් කියලා එකක් කරන විදිහට වචන වශයෙන් ලෝකෙට අඟවන දේ නිවැරදිව ඍජුව යමක් කියන්නේ නැහැ. බොහෝ දේවල් සංගවගෙන බොහෝ දේවල් වෙනස් කරලා වෙනත් ආකාරයකින් තමයි ලෝකයට දේවල් අඟවන්නේ. ඒක හඳුන්වනවා වචී වංක කියලා. ලන්ට කාය වංක කියලා කියන්නේ කරන්න එකක්, නමුත් ලෝකෙට කරන විදිහ පෙන්වන්නේ තව එකක්. මේ විදිහට ඇතුළත පවතින ස්වභාවය සංගවාගෙන වෙනත් ආකාරයකින් ක්‍රියා කරන ගතිය තමයි වංක භාවයයි කියලා කියන්නේ. එතකොට මේ වංක භාවය ඇති වෙන්නට ධර්මයේහි පැහැදිලි කරනවා ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මායා සාඨෙය කියන දුර්වලකම් දෙක, කෙලස් ධර්ම දෙක. මායා කියලා කියන්නේ තමන්ගේ අඩුපාඩු සංගවන ගතිය. අඩුපාඩු සංගවලා එහෙම අඩුපාඩු නැති කෙනෙක් වගේ පෙනී හිටිනවා. ඊළඟට සාඨෙය කියලා කියන්නේ සට භව, එහෙම නැත්නම් කපටිකම කියලා කියන්නේ තමන් ළඟ නැති ಗುಣ තියනවා වගේ පෙන්වනවා. එතකොට මායා කියන්නේ තියෙන දුර්වලකම් වහලා ඒවා නැහැ වගේ පෙන්නනවා, පෙනී හිටිනවා. සටබව එහෙම නැත්නම් කපටිකම කියලා කියන්නේ නැති හොඳ ගතිගුණ, නැති වැදගත්කම්, නැති වටිනාකම්, නැති හැකියාවන්, නැති දැනුගත්කම්, නැති සුදුසුකම් ලෝකෙට පෙන්වන්නට උත්සාහ කරනවා. එතකොට මේ දෙකෙන්ම පවතින ස්වභාවය වහලා, පවතින ස්වභාවය යටපත් කරලා වෙනත් ආකාරයකින් පෙනී සිටීමක් තමයි කරන්නේ. එතෙ මේ තුල විශේෂයෙන් තමන් පිරිහෙනවා පමණක් නෙවෙයි, තමන් කරන කාර්යභාරය, තමන්ගේ වගකීම, තමන්ගේ භූමිකාව, තමන් වැඩ කරන ආයතනය, ඒ වගේම තමන්ගේ නිලය, තමන්ගේ තනතුර, මේ සියල්ලක්ම පිරිහෙන්නට මේ වංක භාවයේ හේතුවක් වෙනවා. එතකොට ඇයිද මිනිස්සු ඒ විදිහට තමන් ළඟ තියෙන දුර්වලකම් වහන්නේ, තමන් ළඟ නැති ඒවා පෙන්වන්නට උත්සාහ කරන්නේ? පින්නතුනේ මේකෙන් අදහස් කරන්නේ අපි අවංක වෙනවයි කියලා අපි ළඟ තියෙන සියලුම දුර්වලකම් ලෝකෙට හෙළි කරන්නට ඕන කියන එක නෙමෙයි. තමන්ගේ දුර්වලකම් සකස් කරගන්නා තෙක් අපි ඒවා ලෝකෙට හෙළි නොකර සිටිය යුතු තැන් තියෙනවා. නමුත් සමහර අවස්ථාවල තමන්ට යම්කිසි දුර්වලකමක් තමන් ළඟ තියෙනවා නම්, හැකියාවක් නැතිනම්, එහෙම දුර්වලකමක් නැහැ වගේ පෙනී සිටින්නට උත්සාහ කිරීම තුළ අර සුදුසාට ලැබෙන්නට තියෙන සුදුසු තැන වෙනුවට නුසුදුස්සෙක් එතනටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවා ආයතනවල විභාග පවත්වලා ඊළඟට සම්මුඛ පරීක්ෂණ තියලා තව විවිධ ක්‍රමවලින් පරීක්ෂා කරලා තමයි පුද්ගලයෝ තෝරාගන්නේ නිලතලවලට ඒ ප්‍රධාන තනතුරු දරන්නට. නමුත් ඒ කොච්චර විභාග තිබ්බා වුණත්, සම්මුඛ පරීක්ෂණ තිබ්බා වුණත්, මොන විදිහේ පරීක්ෂාවන් කරලා ගත්තා වුණත්, ඒ අතරතුරට බොහෝ සුදුසුකම් තියන අය පැත්තකට වීසි වෙලා සුදුසුකම් නැති අය ඒ තැන්වලට පත් වෙන අවස්ථා අපි ඕනෑතරම් සමාජයේ දැකලා තියෙනවා. එහෙම වෙන්නේ කොමක් නිසාද? අර ඒ තනතුරට ඉල්ලුම් කරන තැනැත්තා තමන් ළඟ නැති වටිනාකම් විවිධ ක්‍රමවලින් වංචනික විදිහෙන් පෙන්වනවා. ඒවට බොරු සහතික හදලා, බොරු ලියවිලි හදලා, ඒ වගේම බොරු අනිත් අයගෙන් චරිත සහතික අරගෙන ඇවිල්ලා ඒ විදිහට විවිධ ක්‍රමවලින් ලේඛනවලින් සහ වාචිකව විවිධ ක්‍රමවලින් තමන් ළඟ නැති සුදුසුකම් දැනුගත්කම් හැකියාවන් පළපුරුදු මේ නොයෙක් දේවල් පෙන්වන්නට උත්සාහ කරනවා. ඒ කුමක් සඳහාද එහෙම පෙන්වන්නට උත්සාහ කරන්නේ? අර තනතුර ලබාගෙන ඒකෙන් තමන් යැපෙන්න. ඇත්තටම පින්නතුනේ තනතුරක් කියලා කියන්නේ තමන්ට ලැබෙන භූමිකාවක් කියලා කියන්නේ ලෝකෙට වැඩ කරන්නට තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ අපිට තනතුරක් ලැබෙනවා කියලා කියන්නේ ඒකෙන් වැජමෙන්නට නෙමෙයි. තනතුරක් කියලා කියන්නේම බරපතල වගකීමකුයි තමන්ට හිමි වෙන්නේ. එතකොට තනතුරක් ලැබනවා කියන්නේ මේ වගකීම, මේ භූමිකාවේ කාර්යභාරය ඉටු කරන්නට තමන් කැප වෙන්නට ඕන. දැන් එතකොට මේ නැති සුදුසුකම් පෙන්නලා යම් කිසි කෙනෙක් ඒ නිලතල තමන්ට ගන්න මොකටද? ඇත්තට මේ සමාජයට සේවය කරන්නද? එහෙම නැත්නම් ආයතනයට යහපතක් කරන්නද? ආයතනය පවත්වන්නද? රටට ලෝකෙට અભිවෘද්ධියක් සලස්සන්න. ඒ અભිවෘද්ධිය සලස්සන්නට අවශ්‍ය සුදුසුකම ඔහු තුල හෝ ඇය තුල නැතුව ඒක තියනවා කියලා පෙනී සිටින්නේ, එහෙම වංචා කරන්නේ, එහෙම කෛරාටිකකම් කරන්නේ මොකටද? අර තනතුර ලබාගෙන ඒන් තමන්ගේ කටයුතු කරගන්න තමන් වැජනේ. එතකොට අපිට පෙනෙනවා අද සමාජයේ හුඟක් දෙනා තනතුරු ලබනකොටම ඒ තනතුරු වලට සුදුසුකම් නැතුව ඒවා ලබන්නට වංක විදිහට කටයුතු කරන්නේ ඇයි? එමනම් මුල ඉඳලම තියෙන්නේ ලෝකෙට, සමාජයට, ආයතනයට, රටට යහපතක් කිරීමේ අපේක්ෂාව නෙමෙයි, කොහොම හරි ඒ අවස්ථාව ලබාගෙන ඒ තනතුරෙන්, ඒ නිලයෙන්, ඒ බලතල වලින්, ඒ නිල මුද්‍රාවන්ගෙන් තමන්ගේ පෞද්ගලික කටයුතු, තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂාවන්, තමන්ගේ පටු ආකල්ප, තමන්ගේ ත්‍ොෂ්ණාමූලික බලාපොරොත්තු ඉටු කර ගැනීමේ වංචනික සිතුවිලි තමයි එතකොට ඒ තනතුරට පත් වෙන්න සූදානම් වෙන තැන ඉඳලා තියෙන්නේ. ඉතින් ඊළඟට සමහර වෙලාවට ආයතනවලත් ඒවට තෝරාපත් කරගන්න අයත් විවිධ අල්ලස් අරගෙන ඊළඟට හිතවත්කම් නිසා, දැනහැඳුනුම්කම් නිසා, දේශපාලන බලපුලුවන්කාරකම් නිසා තමන්ට ඡන්දෙට උදව් කළා කියලා මේ නොයෙක් කාරණාත් එක්කලා අර සුදුසුකම් නැති අයට, ඒ කියන්නේ නොයෙකුත් අඩුපාඩු තියෙනේවා, එයාගේ අඩුපාඩු වහලා, එහෙම අඩුපාඩුවක් නැහැ වගේ සුදුසුකම් තියනවා වගේ ලිපිලේඛන සකස් කරලා අර නුසුදුසු පුද්ගලයා එතනටපත් කරන්නට වෑයම් කරනවා. එතකොට ඉල්ලුම් කරන තැනත්තත් වංක භාවයෙන් යුක්තව වංචනිකව තමන්ට යෝග්‍ය නොවන තැනකටපත් වෙන්නට වෑයම් කරනෝ. ඒ තැනත්තාගේ ලාමක අපේක්ෂාව ඉටු කරගන්නට අල්ලස් ගැනීමෙන් හෝ තම තමන්ගේ පුද්ගලික වාසි බලාපොරොත්තුෙන් තව පිරිසක් ඒකට සහාය වෙනවා. දැන් එතකොට මේ දෙපිරිසගේම උපකාරය මත, අන්‍යෝන්‍ය සහයෝගය මත ආයතනයට, එහෙම නැත්නම් ඒ තනතුරට, ඒ නිලයට, ඒ බලයට අයෝග්‍ය පුද්ගලයෙක් එතනට පැමිණෙනවා. ඒ පැමිණුණාට පස්සේ එතන ඉඳලා ඒ තැනැත්තාට තමන්ගෙන් වෙන්න ඕන, තමන්ගේ භූමිකාවට අදාළ කාර්යභාරය පිළිබඳව ඔහුට හැඟීමක් ඇත්තේ නැහැ. මොකද එතනට ආවෙම රටට, ලෝකෙට සේවයක් කරන්නට නෙමෙයි. ඒ වගේම භූමිකාව පිළිබඳව දැනගත්තා වුණත් ඒක ක්‍රියාත්මක කරන්නට තරම් ඔහුට සුදුසුකම් නැහැ. මොකද සැබෑ සුදුසුකම් පෙන්නලා නෙමෙයි එතනට ආවේ. ඊළඟට එතන එන අභියෝග දරා ගන්න තමන්ට ශක්තිය නැහැ. මොකද තමන් ළඟ තියෙන දුර්වලකම් වහලා එහෙම නැහැ වගේ පෙන්නලා තමයි එතනට පැමුණුනේ. එතකොට තමන්ගෙන් කෙරෙන්නට ඕන සේවය අවංකව කරන්නට ඔහු තුල සුදුසුකම් නැති වෙනකොට, නමුත් තනතුර රැක ගන්නට ඕන වෙනකොට, බලය රැක ගන්නට ඕන වෙනකොට ඔහු එතන ඉඳලත් විවිධ මායා සාඨේයන් තමයි කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දුර්වලකම් වහගන්නට, තමන්ගේ අඩුපාඩුව මතු නොවෙන්නට විවිධ උපාය මාර්ග යොදන්නට උත්සාහ කරනවා. ඒ සඳහා යොදන ගොඩක් උපාය මාර්ග තමයි හැකියාව තියන අය කප්පාදු කරලා දාන එක. මොකද ඒ හැකියාව තියෙන කෙනෙක් හිටියොත් නේ තමන්ගේ අඩුපාඩුව පේන්නේ. දන්න කෙනෙක් හිටියොත්, පුළුවන්කම තියෙන කෙනෙක් හිටියොත් තමන්ගේ අඩුව පේනවා. ඒ අඩුව පේන නිසා තමන් නිලයෙන් ඉහළයි, තමන් ඉහළ තැනක ඉන්නවා, තනතුර තමන් ගත්තා, ගත්තට වැඩ ටික කරගෙන යන්න බෑ. තමන්ට පල්ලෙහැන් ඉන්නවා, ඊට වඩා සුදුසුකම් තියෙනයි, හැකියාවන් තියෙනයි. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට විවිධ චෝදනා කරලා, ඒ මිනිස්සුන්ට නිග්‍රහ කරලා, අපවාද කරලා, එහෙම නැත්නම් ඒ මිනිස්සුන්ගේ තනතුර පල්ලෙහාට දාලා, ඒ මිනිස්සු මාරු කරලා හැරලා, එහෙම නැත්නම් වැඩ වැඩි කරලා, ඒ මිනිස්සුන්ට මානසික පීඩා ඇති කරලා, ඒ ආයතනෙ එපා කරලා, අර දෙවනියට ඉන්න ශක්තිමත් පෙළ විනාශ කරන්න ඉතරින්නම් කටයුතු කරනවා. දැන් රටක් ගත්තහම වුණත්, ඒ වගේම ආයතන ගත්තහම වුණත්, අද අපි මුහුණ පාලා තියෙන බරපතලම අර්බුදයක් තමයි මේ හැම තැනකම දෙවැනි පෙළක් හැදෙන්නට දෙන්නේ නැහැ. දැන් රටක් උණයින් පස්සේ රටේ පාලකයෝ විශ්‍රාම ගන්නකොට, එහෙම නැත්නම් ඒ අය අභාවයට යනකොට රට කරගෙන යන්නට දෙවැනි පෙළක් ඉන්නට ඕන, ශක්තිමත් පෙළක්. නමුත් එහෙම පිරිසක් හැදෙන්න දෙන්නේ නැහැ. හැම විටම තමන්ගේ බලය රැක ගන්න, තනතුර රැක ගන්න, තත්ත්ව රැක ගන්න, ඒ අය තමන්ට වඩා ඉහළින් යාවි කියලා, ඒ අය තමන් පරයායයි කියලා, ඒ අයගේ තියෙන සුදුසුකම් දකිනකොට එක්කෝ ජීවිත හානි කරනවා, එහෙම නැත්නම් ඒ අයට නැවත නැගිටින්න බැරි තත්වයකට ඒ අය අඩපණ කරන්න, ඔත්පොල කරන්න, විකෘති කරන්න, එහෙම නැත්නම් පිටුවහල් කරන්නට, කුමක් හෝ අපරාධයක් කරන්නට පෙළඹෙනවා. ආයතන ගත්තත් ඒ වගේ. ඒ ආයතනවල ආයතන ප්‍රධානියා ඒ කටයුත්ත කරගෙන යනෝ දෙවනි පෙළක් සකසලා ඇත්තටම මේ ආයතන ඉදිරියට කරගෙන යන්නට සකස් කරන්නට ඕන. එහෙම සකස් කළොත් තමයි මේ යාන්ත්‍රණය අඛණ්ඩව පවතින්නේ. දැන් පෙනුතුනේ අපි දකිනවා වනාන්තරවල තියෙන වනස්පති. වනස්පති කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ නුගගහ. එතකොට නුගගහ පළමුවෙන් පුංචි කුඩා නුග බීජයකින් නුග පැලෑටියක් හට ගන්නවා. හටගෙන හාත්පස අතුපතර විහිදිලා වැඩෙනවා. ඒ වැඩෙනකොට ඈතට හරහට අතු විහිදිලා යනවා. නුග ගහේ කෙලින් උඩට විතරක් නෙමෙයි, හරහට ඈතට අතු යනවා. අතු ගිහිල්ලා ඒ අත බර වෙනකොට එතනින් තව මුලක් බිමට අදිනවා. බිමට ඇදලා ඒකෙන් පෝෂණය ගන්නවා. පෝෂණය අරගෙන ඒක ශක්තිමත් වෙනවා. දැන් මේ විදිහට හාත්පස විහිදෙන අතු වලින් බිමට බර වෙන හැමතැනින්ම මුල් ඇදලා ඒ මුල් ශක්තිමත් වෙලා ඒවා මහා ශක්තිමත් කඳන් බවට පත් වෙනවා. කාලයගේ ඇවෑමෙන් අර මූලික මූල බීජයෙන් හටගත්තු ගහ වයස්ගත වෙලා ඒක දිราපත් වෙනවා. දිราපත් වුණාට ගහ මැරෙන්නේ නැහැ. මොකද මුල් ගහ මැරෙනකොට ඒ වගේ ගස් 10ක 15ක ජීවය සාරය උරාගෙන අර ගහ ශක්තිමත්ව වැඩෙනවා. ඒ නිසා නුගගස් හඳුන්වන වනස්පති කියලා, වනය ආවරණය කරගෙන, වනය ආක්‍රමණය කරගෙන, වනයේ ආධිපත්‍ය පතුරන රුක්ෂ හැටියට. එතකොට සියලු කල්හි නුගගහට වනයේහි ආධිපත්‍ය පවත්වගෙන අඛණ්ඩව පවතින්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? පළවෙනි ගහ, මුල් ගහ, මව් ගහ මැරෙනකොට ආය මුල ඉඳන් බීජේ ඉඳලා හැදෙන්නට ඕනේ. ඒ වෙනකොට ඒ කාර්යභාරය කරගෙන යන්නට තව 10ක් 12ක් කඳන් හැදිලා ඒ කඳන් වල සාරයෙන් ඒ ගහ අඛණ්ඩව පවතිනවා. රටක් වුණහම, ආයතනයක් වුණහම, සමාජයක් වුණහම ඒ හැම තැනකම අර ආරම්භක මුල් පරපුර ෂේ වෙලා යනකොට, වැය වෙලා යනකොට ඒගොල්ලන්ට හැමදාම වැඩ කරන්න බැහැනේ පින්නතුනි. දැන් අපේ ජීවිතවල අපිට වෙහෙස මහන්සි වෙලා කැප වෙන්න පුළුවන් යම්කිසි ආයු කාලයක් තියෙනවා. ඒ වගේම අපිට දේවල් දරා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවා. එතකොට මේ ජීවිතයේ තරුණ වයස මැදිවිය තමයි අපිට වැඩ කරන්න පුළුවන් කාලය. එතකොට ඒ කාලේ ඉවර වෙනකොට නිකන් වලපයයි ගොඩපයයි තියාගෙන හැරමිටික ගහ ගිහිල්ලා තමන්ගේ තත්ත්ව රැක ගන්න, තනතුර රැක ගන්න නෙමෙයි, ඊට පස්සේ ඉදිරි පරපුරට ඒවා බාර කරන්න ඕන. එතකොට ඉදිරි පරපුරට බාර කරන්න නම් සුදුසු පෙළක් හදන්නට ඕන. එතකොට ඒ පෙළ හදනව වෙනුවට තමන්ගේ තත්ත්ව රැක ගන්න, තමන්ගේ තනතුර රැක ගන්න, තමන්ගේ නිලය රැක ගන්න, තමන්ගේ බලපුළුවන්කාරකම රැක ගන්න, එහෙම නැත්නම් තමන්ගේ දුර්වලකම් හෙළි වෙයි කියන බයට අර සුදුසුකම් තියෙන ඊළඟ පෙළ කප්පාදු කරලා විනාශ කරලා දැම්මෙන් පස්සේ ඊළඟට මේ ආයතනය, මේ රට පවත්වන්නට ඊළඟ පෙළක් සැකසෙන්නේ නැහැ පින්නතු. ඇයි ඒ අර්බුදය මතුවෙන්නේ? අර සුදුසුකම් නැති අය ඒ තනතුරු වලට පත්වීම නිසා. ඊළඟට එතනට පත්වලා තමන්ගේ දුර්වලකම මතුවේ කියලා, තමන්ගේ හැකියාව නැතිකම දන්න නිසා පස්සේ විවිධ වංචාවන් කරන්නට පෙළඹෙනවා. ඒ தත්ත්වේ පවත්වා ගන්න. එතකොට හැකියාව තියන අය ඒ විදිහට කපාදු කරනවා. ඊළඟට හැකියාව නැති අයට ඒ තනත්තා එතන ඉඳලා සුදුසුකම් දෙනවා, බලතල දෙනවා. ඇයි? එහෙම හැකියාව නැති කෙනෙක් පත් උනොත් විතරයි Tamanට අභියෝගයක් නැත්තේ. තමන්ට තමන්ගේ තත්ත්වය නඩත්තු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. තමන්ට බාධකයක් නොපැමිණෙන්නේ. ඒ නිසා තමන්ට හිතවත්යයි කියන තමන්ට වඩා පල්ලෙහා සුදුසුකම් ඇති පිරිසක් එතනට පමුණුවා ගන්නට එතන ඉඳලා ඒ ආයතන ප්‍රධානියා වෑයම් කරනවා. එතකොට අවසානයේ මොකද්ද වෙන්නේ? සමස්ත ආයතනයේ මූලික පරමාර්ථ දෙදරා යනවා. පරමාර්ථ අනුව ක්‍රියා කරන්න පුළුවන් හැකියාව ඇති ශක්තිමත් පිරිසක් එතන නැතු යනවා. මේ විදිහට ආයතන විනාශ වෙනවා, සමාජය විනාශ වෙනවා, රටක පරිපාලනය විනාශ වෙනවා, සමස්තේම දෙදරා යන්නට හේතු වෙනවා. කොමක්ද? මේ වංක භාවය. එනිසා පින්නතුනි, අවංකව රටට සේවයක් කිරීමට බෞද්ධයෙක් හැටියට අපි කොහොමද ක්‍රියා කරන්න කියන කාරණය වර්තමාන සමාජයට අනුව ඉතාම වැදගත් මාතෘකාවක්. අපි නැවත නැවත ධර්මානුකූලව සිතා බැලිය යුතු මාතෘකාවක්. ඉතින් ඒ නිසා අපි මේ මාතෘකාව පැහැදිලි කරන්නට අද ධර්මදේශනාවට මූලික කරගත්තේ ධම්මපදයේ පඬිත වග්ගයේහි සඳහන් වෙන වටිනා ගාථා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඥානවන්තයෙක් නම්, ධාර්මික පුද්ගලයෙක් නම්, සීලවන්ත කෙනෙක් නම්, සීලවන්ත භාවය කියලා කියන්නේ හැදිච්ච මිනිස්සෙක්, නොකල යුතු දේ නොකර කල යුතු දේ කරන්න පුළුවන් කෙනා, නොකිව යුතු දේ නොකියා කිව යුතු දේ කියන්නට පුළුවන් කෙනා, නොසිතිය යුතු දේ නොසිතා සිතිය යුතු දේ සිතන්නට පුළුවන් කෙනා, සිතුවිලි වචන ක්‍රියා වංචනික නොවි වංක නොවි ඇදවෙන්නේ නැතිව ඍජුව අවශ්‍ය දේ අවශ්‍යතන්ට කරන්න පුළුවන් පුද්ගලයා තමයි සීලවන්තයා කියලා කියන්නේ. ඒ හැකියාව පවත්වාගෙන යන්නට පුළුවන් නම් තමයි ඒ තැනැත්තා පඬිතෙක් වෙන්නේ. එතකොට ඒ තමන්ගේ හැකියාවෙන් ලෝකෙට අනර්ථයක් නොකොට තමන්ට අනර්ථයක් කරගන්නේ නැතුව තමන්ටත් ලෝකෙටත් දෙපසටම අර්ථය සිද්ධ කරන්න පුළුවන් නම් තමයි එතනත්තා ධාර්මික පුද්ගලයෙක් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙක් සීලවන්තයෙක් වෙන්නත් නම්, නුවණැත්තෙක් වෙන්නත් නම්, ධාර්මික පුද්ගලයෙක් වෙන්නත් නම් එතනත්තා මෙන්න මෙසේ කටයුතු කළ යුතුයි. කොහොමද? න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රට්ටං නෛච්ඡය අධම්මේන සමිද්දිමත්තනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. ඒතනත්තා සීලවන්තෙක් නුවණැත්තෙක් ධාර්මික පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? න අත්ත හේතු න පරස්ස හේතු, තමන් නිසාවත් අනුන් නිසාවත් අපරාධ කරන්නේ නැහැ, අධාර්මික දේ කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් මූලික කොටගෙන සමහර අය ලෝකේ පව්කම් කරනවා. ඒ කියන්නේ තමන්ගේ බලය රැක ගන්න, තමන්ගේ ධනය රැක ගන්න, තමන්ගේ කීර්තිය රැක ගන්න, තමන්ට ලැබෙන ප්‍රතිලාභය රැක ගන්න, මේ විදිහට තමන්ගේ පටු අපේක්ෂාවන් ජය ගන්නට, තමන්ගේ සිතැඟි සපුරා ගන්නට ඇතැම් අය බොහෝ අපරාධ සමාජෙහි කරනවා, වැරදි කරනවා, පව්කම් කරනවා, දැන දැනම වැරදි කරනවා. ඒ තමන් නිසා පව්කම් කරන කණ්ඩායම. ඊළඟට න පරස්ස හේතු, සමහරු අනුන් නිසා වැරදි කරනවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ වෙනුවෙන්, තමන්ගේ සැමියා වෙනුවෙන්, තමන්ගේ දරුවා රැක ගන්න, තමන්ගේ දරුවට ඉදිරි මඟ හදලා දෙන්න, තමන්ගේ දරුවට ඒ තනතුර අරන් දෙන්න, තමන්ගේ ඥාතිවරයා එතනට පමුණුවන්නට, ඥාතිවරයාගේ තත්ත්වය රැකලා දෙන්නට, එහෙම නැත්නම් තමන්ගේ මිත්‍රයාගේ මිත්‍රකම රැක ගන්නට, ඒ මිත්‍රයාට ඒ තන අරන් දෙන්න, ප්‍රතිලාභය අරන් දෙන්න. මේ විදිහට ලැබිය යුතු පිරිස බොහෝ ඉන්නවා. ඒ අයට ලැබෙන්නට නොසලස්වා ඒ අයට ලැබිය යුතු දේ තමන්ගේ කියන අයට, තමන් දන්න කියන අයට, තමන්ගේ පරිවාරයට ලබා දීලා ඒ අය සුරක්ෂිත කරන්නට, පෝෂණය කරන්නට සමහර උත්සාහ කරනවා. එතකොට අනුන් නිසා ඒ අය පව්කම් කරනවා. ତେବେ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි කෙනෙක් ධාර්මික නම්, යම්කිසි කෙනෙක් නුවණැත්තෙක් නම්, යම්කිසි කෙනෙක් අවංකව කටයුතු කරනවා නම්, සිල්වත්ව කටයුතු කරනවා නම්, ඒ සත්පුරුෂයා තමන් නිසා අපරාධ නොකරන කෙනෙක් වෙන්නට ඕනේ, අනුන් නිසා අපරාධ නොකරන කෙනෙක් වෙන්නට ඕනේ. න පුත්ත මිච්ඡේ න ධනං න රට්ටං, ඒ තැනත්තා අධාර්මිකව දරුවෙක් අපේක්ෂා කරන්නේත් නැහැ. ඒ කියන්නේ තමන්ගේ දරුවා හොඳට වැඩෙන්නට ඕනේ කියලා අධාර්මිකව ඒ දරුවා පෝෂණය කරන්න, ලොකු මහත් කරන්න, තනතුරු අරන් දෙන්නට උත්සාහ කරන්නේ නැහැ. දැන් අද අපි දකිනවා සමාජයේ පින්නතුනි, දරුවෙක් මව් කුසට ආපු තැන ඉඳලම ඒ දරුවා වෙනුවෙන් මව්පියෝ බොහෝ පව්කම් කරනවා, බොහෝ අපරාධ කරනවා, බොහෝ වැරදි කරනවා. එතකොට ඒ තුලින් හදන්න උත්සාහ කරන්නේ තමන්ගේ හොඳ දරුවෙක්. නමුත් හොඳ දරුවෙක් වෙනුවට අර මව් කුසේ ඉඳද්දීම ඒ වංචනික දේවල්, අපරාධ, පව්කම්, අසත්පුරුෂකම් තමයි ඒ දරුවාගේ මනසට කාවදින්නේ. දැන් අද කාලේ බටහිර ලෝකේ ඕනතරම් සමාජ විද්‍යාඥයෝ, මනෝවිද්‍යාඥයෝ මේවා ගැන පරයේෂණ පවත්ලා තියෙනවා. දරුවෙක් මව් කුසේ හැදෙන වැඩෙන කාල සීමාව තුළ වචන, අකුරු, වාක්‍ය, භාෂා මොකුත් ඕන නැහැ. අම්මා තාත්තා හිතන්නේ පතන්නේ කොහොමද? ඒ සිතුම් පැතුම් සියල්ල උරාගෙන ඒ දරුවා පෝෂණය වෙනවා. එතකොට දරුවා මව් කුසේ ඉන්න කාලේ ඒ අම්මා තාත්තා අධාර්මිකව කටයුතු කරනවා නම්, ඒ වගේම ආවේග බහුල නම්, පව්කම් කරනවා නම්, ඒ දරුවගේ මනස පෝෂණය වෙන්නේ ඒවයි. ඉතින් මේ කාරණා දන්නා නිසා තමයි අතීතයේ අපේ සිංහල බෞද්ධ මව්පියවරු දරුවෙක් මව් කුසට ආපු තැන ඉඳලා පන්සිල් සමාදන් වෙන්න, අටසිල් සමාදන් වෙන්න, පන්සල් යන්න, වතාවත් කරන්න, බණ දහම් අහන්න, ඒ වගේම දන් දෙන්න, භාවනා කරන්න, මේ බොහෝ දාන සීල භාවනා කියන ප්‍රතිපදාවන්ට යොමු වුණා. මොකටද? ඒවත් වලින් අර කුසේ ඉන්න දරුවා පෝෂණය වෙනවා. එතකොට තමයි සත්පුරුෂ දරුවෙක්, මනුෂ්‍යකම් ඇති දරුවෙක් සමාජයට දායාද වෙන්නේ. පිනතුනි, දරුවාට දැනුගත්කම් තියෙන්නත් ඕන, හැකියාව තියෙන්නත් ඕන, ඒ දරුවාට ජීවත් වෙන්න මිලමුදල් වෘත්තියක් තියෙන්නත් ඕන. නමුත් ඒ සියල්ලටම වඩා අපි මතක තියාගන්නට ඕන මේ සැකසෙන්නේ කවුද? සතෙක් නෙමෙයි, තිරිසන් සත්වයෙක් නෙමෙයි, මිනිස්සෙක් කියන බව. එතකොට ඒ දරුවට දැනුගත්කම් හැකියාවන් වගේම මිනිස්සකම් ඇතුව ඕන සංවර්ධනය කරන්න. එදා අපේ සිංහල බෞද්ධ මව්පියෝ ඒ ගුණය ඒ දරුවන්ට ලබා දුන්නා. ඒ ආධ්‍යාත්මික පෝෂණය, කායික පෝෂණය වගේම මානසික සහ ආධ්‍යාත්මික පෝෂණය ලබා දුන්නා. අද හුඟක් වෙලාවට අපට පෙනෙනවා දරුවා මව් කුසට ආපු තැන ඉඳලම බර කිරන්නට ගියත්, බෙහෙත විද ගන්නට ගියත්, පිටි ටික කිරි ටික ගන්නට ගියත්, වෙනත් වෛද්‍ය උපදේශයක් ගන්නට ගියත්, ඒ හැම තැනකදීම එක්ක පොලිම පැනලා තමන් ඉස්සල්ලා ගිහිල්ලා බෙහෙත් ටික ගන්න. එතකොට එහෙම නැත්තම් තමන්ට සුදුසු නැති කොටසක් තමන්ට වෙන් කරගන්න, ඒ විදිහට හැම තිස්සෙම ප්‍රතිලාභ ලබන්නට විවිධ වැරදි වංචාවන් අවංක නොවි කරන ආකාරය. ඊට පස්සේ දරුවා පාසලට දාගන්නට කියලා බොරු සහතික හදන්නට, ඊළඟට බොරු ලිපිනයන්ට ලියාපදිංචි කරන්නට, ඒ විදිහට විවිධ වංචනික දේවල් කරන්නට පෙළඹෙනවා. ඊළඟට ඒ දරුවා පාසල් යන අවධියේ ඉඳලා නිරන්තරයෙන් ඒ දරුවාගේ හැබෑ තත්ත්වේ වහලා අනිත් අයට හෙළි නොකර අනිත් අයට වඩා ඉස්සරහට ගෙනියන්න විවිධ බොරු කියන්නට, වංචා කරන්නට දරුවන් පොළඹවනවා, දරුවන්ට ඒ පිළිබඳව දැනුවත් කරනවා. එතකොට මෙහෙම කරනකොට අවසානයේ ඒ දරුවා දැනුගත්කම් වලින් හැකියාවන්ගෙන් ආර්ථික ශක්තියෙන් වැඩුණට මනුස්සකම් නැති, මනුස්සකම් නොහඳුන අසත්පුරුෂයෙක් හැටියට නම් වැඩෙන්නේ ඒ දරුවගෙන් ලෝකෙට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා ඥානවන්ත සත්පුරුෂයා, පණ්ඩිතයා, සිල්වත් තැනැත්තා අධාර්මිකව දරුවෙක් අපේක්ෂා කරන්නේ නැහැ. න පුත්ත මිච්චේ න ධනං න රට්ටං, ඒ තැනැත්තා ධනය අපේක්ෂා කරන්නේ අධාර්මික විදිහට, වංචනික විදිහට, අනුන්ව තලාපෙලලා, අනුන්ට හිංසා කරලා, වංචා කරලා, හොරමැරකම් කරලා, බොරු කියලා, කපටිකම් කරලා, අල්ලස්ගෙන, ඒ වගේම රාජකාරි පැහැරහැරලා, තනතුර අවභාවිතයට ලක් කරලා, තමන්ගේ බලපුලුවන්කාරකම් ඒවා අවභාවිතයට ලක් කරලා, ඒ අයහපත් විදිහට, වංචනික විදිහට ලැබෙන ධනය ඥානවන්ත මනුස්සයා, සීලවන්ත මනුස්සයා, සත්පුරුෂයා ඒ වයින් යැපෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ තැනැත්තා දන්නවා ඒක ආත්ම අර්ථයක් නොවේ කියලා. අද හුඟක් දෙනා ඒ බඳු අපරාධ කරන්නේ පින්නතුනි ආත්මාර්ථකාමී බව කියන ස්වභාවයෙන් තමයි මේවා සමාජයේ විසින් හඳුනාගන්නේ. ඒ තැනැත්තා ආත්මාර්ථකාමී නෑ පින්නතුනි. ඒ තැනැත්තා ආත්මාර්ථකාමීෙක් නෙමෙයි. ආත්ම අර්ථකාමී කියලා කියන්නේ දහමට අනුව ඉතා උසස් ප්‍රතිපදාවක්. ආත්ම අර්ථකාමී කියන්නේ තමන්ගේ අර්ථය, තමන්ගේ යහපත කැමති වෙනවා. දැන් මේ බොහෝ දෙනා ආත්මාර්ථකාමී කියන්නේ ආත්ම අර්ථයට නෙමෙයි, ආත්ම ලාභයට, ආත්ම තෘෂ්ණාවට. ආත්ම තෘෂ්ණාවෙන්, ආත්ම ලාභයෙන් සිත හැකුළුනහම කරගන්නේ තමන්ට යහපතක් නෙවෙයි පින්නතුනි. හොරකම් කරලා, පව්කම් කරලා, අපරාධ කරලා මෙලවත් තමන් විනාශ කරගන්නවා, පරලවත් තමන් විනාශ කරගන්නවා. ඒ වැරදි ප්‍රතිපදාවෙන්, ඒ අධාර්මික ප්‍රතිපදාවෙන් ලෝකයත් වනසන. එතකොට ඒ තැනැත්තා ඉබඳු අය බුදුහාමුදුරුව හඳුන්වන්නේ මූලං කනති අත්තනෝ, තමන්ගේ මුල් ටික කපා ගන්නවා. ගහක් ශක්තිමත්ව වැඩෙන්නේ හොඳට මුල් පද්ධතිය පොළවට ශක්තිමත්ව ඇදගත්තොත් තමයි. එතකොට ඒ තැනත්තා තමන් රැකෙන්නට කියලා තමන් පවතින්නට කියලා මොකද්ද මේ කරන්නේ? තමන්ගේ මූල ධර්ම ටික විනාශ කරගන්න. මුල් ටික කපා ගන්න. එතකොට අස්ථාවරව ගහ ඇදගෙන වැටෙන එකයි වෙන්නේ. එතකොට ජීවත් වෙන්නට කියලා පවතින්නට කියලා සත්කාර ලබන්නට කියලා ගරුනම්බු දිනන්නට කියලා තමන්ගේ ප්‍රතිරූපය පවත්ව ගන්නට කියලා සුවය පහසුව සඳහා කියලා ඒ තැනත් අවසානයේ බොහෝ දේ ලං කරගන්නටත් ඉන්ද්‍රිය පිනවන්නටත් පටු ආත්ම තෘෂ්ණාවෙන් කටයුතු කරලා ඔහුත් හිතන්නේ අන්නයත් හිතන්නේ ඒක ආත්ම අර්ථකාමී බව කියලා නැහැ පින්නතුනේ ඒ ආත්ම ලෝභය සහ ආත්ම තෘෂ්ණාවෙන් තමන් මෙලවත් පරලවත් වනසා ගන්නවා ඒ අධාර්මික ප්‍රතිපදාවෙන් ලෝකේ වනසන එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් සීලවන්තයෙක් නම් ඒ වගේම යමෙක් නුවණැත්තෙක් නම් යමෙක් ධාර්මික නම් ඒ තැනැත්තා තමන්ට අනර්ථය ඇති වෙන විදිහේ දේවල් කරන්නේ නැහැ. තමන්ට අනර්ථයක් වෙන විදිහට දරුවන් හදන්නේ නැහැ. තමන්ට අනර්ථයක් වෙන හැටියට ධනෙ උපයන්නේ නැහැ. තමන්ට අනර්ථයක් වෙන හැටියට රටක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ට අනර්ථය නොකමැති වෙනකොට ඒ තැනැත්තා ලෝකයට සිද්ධ වෙන අනර්ථයත් එයින් වළක්වනවා. ආත්මාර්ථ පරාර්ථ කියන දෙකම පින්නතුනේ එකම මූලයෙන් හටගන්නේ. එකම මූලයෙන් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. මේ දෙපැත්තෙන් කොයි පැත්තෙන් අපි පටන් ගත්තත් වරදක් නැහැ. අපට ආත්මාර්ථයෙන් පටන් ගන්නවා නම් ආත්මාර්ථය හරියට හඳුනාගෙන කටයුතු කරන තැනැත්තා තමයි පරාර්ථය සඳහා සුදුසුකම් ලබන්නේ. පරාර්ථය හරියට හඳුනාගෙන කටයුතු කරන තැනැත්තා තමයි ආත්ම අර්ථයක් සිද්ධ කරගන්නේ. මොකද්ද ආත්මාර්ථය? මොකද්ද පරාර්ථය? ආත්මාර්ථය කියන්නේ තමන්ට අනර්ථයක් සිදු වෙන දේවල් වලින් වැළකීලා අර්ථයක් සිද්ධ වෙන හැටියට කටයුතු කරනවා. අකුසල් නොයඩෙන හැටියට, කුසල් වැඩෙන හැටියට, ගුණ නුවණ අවදි වෙන හැටියට. එතකොට මේ ගුණ නුවණ අවදි කරගන්නට සුදුසු විදිහෙන් තමයි තනතුර, කීර්තිය, ධනය, බලය පවත්වන්නේ. තමන්ගේ ගුණයට නුවණට හානි වෙනවා නම්, මෙලව පරලව වෙනසෙනවා නම්, ඒ ආකාරයට එතනත් ධනයවත්, බලයවත්, නිලතලවත්, දරුමල්ලවත් මේ කිසි දෙයක් සම්පාදනය කරන්නට අපේක්ෂා කරන්නේ නැහැ. එහෙමනම් ඒතනත්තා ප්‍රඥාවන්තව ඔය විදිහට ආත්ම අර්ථය සම්පාදනය කරගන්නට සමර්ථ නම් තමයි ඒතනත්තාගෙන් පර අර්ථය සිද්ධ වෙන්නේ. ඇයිද? තමන්ගේ මෙලව පරලව અભිවෘද්ධිය විනාශ වෙන හැටියේ පෞකම් අධාර්මික දේ නොකරනකොට ඒතනත්තා ලොවට යහපතක් කරන කෙනෙක් වෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් පින්නතුනේ සතුන් මෙරීමෙන් වැළකීම මේක ආත්මාර්ථයේද පරාර්ථයේද? ආත්මාර්ථය හරියට හඳුනා ගන්න කෙනාටත් සතුන් මරීමෙන් වළකින්නට පුළුවන්. පරාර්ථය හරියට හඳුනා ගන්න කෙනාටත් සතුන් මරීමෙන් වළකින්න පුළුවන්. කොහොමද ආත්මාර්ථය හඳුනා ගන්න කෙනා සතුන් මරීමෙන් වළකින්නේ? මේ සතා ඝාතනය කිරීමෙන් මට අකුසලයක් සිද්ධ වෙනවා. මගේ හිත දූෂ්‍ය වෙනවා. මගේ සිත කෙලසෙනවා. එතන මම පාපයක් කරගත්තු කෙනෙක් වෙනවා. ඒක සසරේ දුක් විඳින්නට හේතු වෙනවා. සිත කිලිටිවීම නිවනට බාධාවක් වෙනවා. ඒක නීවරණ ධර්මයක් වෙනවා. එතකොට මම ඒ විදිහෙන් නොකැලසිය යුතුයි. මම ඒ විදිහේ අනර්ථයක් නොකරගත යුතුයි. ඒ විදිහේ අපරාධයක් නොකරගත යුතුයි කියලා ඒතනත්තා ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් තමන් රැකගත්තා වෙනවා. එසේ තමන් රැකගන්නකොට ඒතනත්තා අතින් ලෝකයේ අන්‍ය සත්වයින්ට හානියක් වෙන්නේ නැහැ. ඒතොර තමන් රැකගන්නකොටම ලෝකයත් ඒතනත්තාගෙන් සුරක්ෂිත වෙනවා. අනුන් රැක්කා වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට පරාර්ථය ගැන හිතන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ සතා මරණයක සුදුසු නැහැ. ඇයිද? සබ්බේසං ජීවිතං පියං. සියලු සත්වයින්ටම ජීවත් වීම ප්‍රියයි. හැම සතෙක්ම ජීවත් වෙන්න කැමති. හැම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. කර්ම ශක්තියක් තියෙනවා. ආයු කාලයක් තියෙනවා. මම ජීවත් වෙනවා වගේම ලෝකේ අන්‍ය සත්වෝ ජීවත් වෙන්න කැමති. මම ජීවත් වෙන්නට සුදුසුකම් ලබනවා වගේම අන් අයත් ජීවත් වීමේ සුදුසුකම ලැබිය යුතුයි. ඒ නිසා මගේ සුබ සිද්ධිය සඳහා, මගේ පැවැත්ම සඳහා අනුන් නොනැසී යුතුයි කියලා යමෙක් අනුන් ගැන හිතනවා නම්, පරාර්ථය හිතනවා නම්, ඒතනත්තා සත්තු මරන්නේ. සත්තු නොමරනකොට තමන් අකුසල් කරගන්න නැතුව මෙලෝ පරලෝ තමන් ආරක්ෂා කරගන්න. එතකොට අනුන් රකින්නට ඕනේ, අනුන්ට අර්ථයක් කරන්න ඕනේ කියලා පරාර්ථය සඳහා උනන්දු වෙනකොට ඒ පරාර්ථය තුළම ආත්ම අර්ථය, ආත්ම અભිවෘද්ධිය සිද්ධ වෙනවා. යමෙක් ආත්ම අර්ථය, ආත්ම અભිවෘද්ධිය නිවැරදිව දැනගෙන එය පවත්වන්නට උත්සාහ කරනවා නම් ඒින්ම පර අර්ථය සිද්ධ වෙනවා. ඒ නිසා ඥානවන්ත තැනැත්තා සත්පුරුෂයා අවංක වෙනවා. ඒ වගේම අධාර්මිකව දරුවන්වත් ඒ වගේම ධනයවත් රටක්වත් අපේක්ෂා කරන්නේ නෛච්චය අධම්මේන සමිද්දිමත්තනෝ කිසිදාක එතනත්තා අධාර්මිකව තමන්ගේ සමෘද්ධියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයිද? తాවකාලික සමෘද්ධියක් වගේ බලපුලුවන්කාරකමක් වගේ හැකියාවක් වගේ ධනය බලය තියනවා සුවසේ ජීවත් වෙන්න පුළුවන් මගේ ජීවිතේ බොහොම ආඩ්‍යයි සමෘද්ධිමත් කියලා හිතුවට ඒවා උපයාගෙන තියෙන්නේ සම්පාදනය කරගෙන තියෙන්නේ අධාර්මිකව නම් එතනටට පෙරෙනවා එය මෙලවත් පරිහානිය පරලවත් පරිහානිය සමාජයටත් පරිහානිය එය අනර්ථයක් කියලා නුවණැත්තාට වැටහෙනවා. ඥානවන්තයාට තමයි මේ හේතුව ඵලය හරියට වැටහෙන්නේ. කර්මයේ කර්ම ඵලය හරියට වැටහෙන්නේ. ඒබඳු ඥානයක් ඇති, ඒබඳු ප්‍රඥාවක් ඇති කෙනෙකුට තමයි දුස්සීල නොවි සිල්වත් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒබඳු ප්‍රඥාවක් ඇති කෙනෙකුට තමයි ධාර්මිකව ජීවිතේ පවත්වන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් තමන් නිසාවත් අනුන් නිසාවත් අධාර්මිකව එහෙම නැත්නම් පව්කම් කරන්නේ නැතිනම් අධාර්මිකව තමන්ගේ અભිවෘද්ධියක් සමෘද්ධියක් බලාපොරොත්තු වෙන්නේ නැතිනම් අධාර්මිකව දරුවන් හෝ ධනය හෝ රටක් හෝ නිලතල හෝ අපේක්ෂා කරන්නේ නැතිනම් අන්න ඒතනත්තා තමයි සීලවන්තයෙක් කියලා කියන්නේ. එන් අන්න ඉබඳු කෙනෙක් තමයි ධාර්මික පුද්ගලයෙක් කියලා කියන්නේ. අන්න ඉබඳු තැනැත්තෙක් තමයි පණ්ඩිතයෙක් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්තුනේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට විශේෂයෙන්ම වටහා ගන්නට ඕන දේ තමයි අපි පෞද්ගලික නැහැ කියන එක. අපි හැම දෙකෙකුටම හිතෙන්නේ මට ඕන හැටියට මට ජීවත් වෙන්න පුළුවන් වගේ හැඟීමක් තමයි එන්නේ. මට ඕන විදිහට ජීවත් වීමේ යම්කිසි සුදුසුකමකුත් මට තියෙනවා. හැබැයි ඒත් එක්කම මට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා ලෝකේ අන් අයගේ පැවැත්මට, අන් අයගේ සුබසිද්ධියට, අන් අයගේ සුඛ විහරණයට බාධා නොකොට පවතින්නට. ඒක තමන්ගේ යුතුයකමක් වෙනවා, වගකීමක් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මට ඕන විදිහට මට පවතින්නට පුළුවන් කියලා තමන් හිතුවක්කාර වෙනවා නම් ලෝක ධර්මතා පරයා කටයුතු කරනවා නම් ඒ තැනත්තා වරදක් කළ කෙනෙක් වෙනවා. මොකද්ද ලෝක ධර්මතා පරයා කටයුතු කරනවා කියන්නේ? පින්තුනේ මේ ලෝකයේ දේවල් පවතින ක්‍රමයක් තියෙනවා. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන රටාවක් තියෙනවා. ඒ රටාව නොසලකා හැරලා අපට කටයුතු කරන්න බෑ. ඒ රටාව හඳුන්වන්නේ හේතුඵල ධර්මතාවය කියලා. සම්මා සම්බුදුවරු ලෝකට දේශනා කරන්නේ හේතුඵල ධර්මතාවය. ඒතට මේ ධර්මතාවය අපට නොසලකා කටයුතු කරන්න බෑ. උදාහරණයක් හැටියට නැවත අපි ප්‍රාණඝාතය කියන එක ගත්තොත් මේ ලෝකයේ අපට උත්පත්තිය ලබන්නට සුදුසු කර්ම ශක්තියකින් අපි ඉපදුනා, ආයු කාලයක් තියෙනවා. එතකොට අපට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. තමන්ට කැමති විදිහට මේ ලෝකේ ජීවත් වීමේ අයිතියක් තමන්ට තියෙනවා. හැබැයි ඒත් එක්කම අපි මතක තියාගන්න ඕනේ මම කැමති විදිහට ජීවත් වීමේ අයිතිවාසිකම භුක්ති විඳින්න ගිහිල්ලා තව සතෙකුට ජීවත් වෙන්නට තියෙන අයිතිවාසිකම නැති කරන්නට මට ඉඩක් නැහැ. තව සතෙකුගේ ජීවත් වීමේ අයිතිය, ජීවත් වීමේ කර්ම ශක්තිය, ජීවත් වීමේ ආයු කාලයට අභියෝග කරලා එය නැති කරලා නම් මගේ පෞද්ගලික අයිතිය මම භුක්ති විඳින්නට යන්නේ එතන තියෙන්නේ අධර්මය. පින්නතුනේ අද මේවා මානව හිමිකම් කියලා බටහිර ලෝකයෙන් අපට හඳුන්වා දිය යුතු දේ නෙවෙයි. මේවා දහම තුල, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල පැවතුණු කාරණා. අද ඒගොල්ලෝ කතා කරන්නේ හිමිකම ගැන. දහමේ කතා කළේ හිමිකම ගැන නෙමෙයි, යුතුයකම සහ වගකීම ගැන. තමන් මිනිස්සෙක් හැටියට, බෞද්ධයෙක් හැටියට තමන්ට වගකීමක් තියෙනවා තමන් අපරාධ නොකොට තමන් රැකගන්න එක. තමන්ට යුතුයකමක් තියෙනවා ලෝකයට හානි කරන්න නැතුව ලෝකේ රකින්න එක. ආත්ම අර්ථය සලස්වා ගන්නට වගකීමක් තියෙනවා, පර අර්ථය සලස්වන්නට යුතුයකමක් පවතිනවා. ඒ තමන්ගේ වගකීම, යුතුයකම තම තමන්ගේ භූමිකාවට අනුව ඉටු කරනකොට සමස්ත සමාජයටම ලැබිය යුතු හිමිකම් ලැබිලා. උදාහරණයක් හැටියට මේ මුල් කාරණේම අපි නැවත ගත්තොත් ප්‍රාණඝාතයෙන් තමන් වැළකිලා තමන් ආරක්ෂා වෙනකොට පිනතුනේ ඒ තනත්තාගේ දිවි පැවැත්ම තුළ ලෝකයට හානියක් වෙන්නේ නැහැ. ලෝකයට වෙන්නට ඕන යුතුයකම ඉටු වෙලා. කොහොමද ඒ යුතුයකම ඉටු වුනේ? තමන්ගේ වගකීම ඉටු කරනකොට, මිනිස්සෙක් හැටියට මිනිස්ස ධර්මය තුළ පිහිටනකොට. මා පමණක් නෙවෙයි අන් අයත් රැකෙන්නට ඕන. මගේ ජීවිතේ රැකෙනවා වගේම අන් අයත් සුවපහසුවෙන් ජීවත් වෙන්න ඕන. මේක තමයි මිනිස්ස ධර්මය කියන්නේ. මනුස්ස ධර්මයයි කියලා කියන්නේ පෙනුතුනේ මේ මූලික කාරණේ, මේ මුල් කාරණේ මත තමයි කරුණාව, මෛත්‍රිය, ඒ වගේම පරෝපකාරය, පංචශීලය, මේ සියල්ල ගොඩනැගෙන්නේ මේ මූලික මනුස්ස ධර්මයේ මත. මූලික මනුස්ස ධර්මයයි කියන්නේ මොකක්ද? මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕනේ, මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයට දිවි පවත්වන්නට සහාය වෙන්නට ඕනේ. එතකොට මිනිස්සෙක් හැටියට තමන්ගේ භූමිකාව, තමන්ගේ වගකීම තමයි තමන්ගේ මනුස්සකම රැකගන්න එක. තමන්ගේ මනුස්සකම රැකගන්නවා නම් මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන මේ සත්පුරුෂකම, මනුස්සකම තමන් තුළ ආරක්ෂා කරගන්නට උත්සාහ කරනවා. ඒතනත්තා තමන්ගේ වගකීම තමන් වෙනුවෙන් ඉටු කරනකොට, තමන්ගේ මනුස්සකම රැකගන්නකොට ඔහු නිසා ලෝකයට අනතුරු වෙන්නේ නැහැ, ලෝකයට අපරාධයක් වෙන්නේ නැහැ, ලෝකේ ජීවත් වෙන සියලු දෙනාගේම ජීවත් වීමේ අයිතිය ඔහු නිසා සුරක්ෂිත වෙනවා, තහවුරු වෙනවා. ඔහුගේ දිවි පැවැත්මෙන් අන් අයට පහසුවක්, සහනයක් විනා අපහසුවක්, අසහනයක් ඇති වෙන්නේ නැහැ. අද මේ මානව හිමිකම් ගැන කතා කරන්නට වෙලා තියෙන්නේ මනුස්සකම් නැති වෙච්ච තැනයි. මනුස්සකම් නැති වෙච්ච තැන තමයි නීති පනවන්නට වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් මුළුල්ලේ භික්ෂූන් වහන්සේලාට විනය නීති පැනවෙන්නේ නැහැ. ඇයිද? නීති දාන්න ඕනේ නැහැ කියන කාරණේ තේරුම් අරගෙන, මහණ උනේ මොකටද කියලා අදාළ පරමාර්ථය තේරුම් අරගෙන උන්වහන්සේලා නිහඬව තම තමන්ගේ ප්‍රතිපදාවේ නිරත වුණා. කරන්න ඕන මොකද්ද කියලා වටහාගෙන තමන් රැකගන්න උත්සාහ කළා. පව්කම් නොකොට, අපරාධ නොකොට, අකුසල් නොකොට තමන්ගේ පරමාර්ථය ඉටු කරගන්න. ඉතින් උන්වහන්සේලා පෞද්ගලිකව තම තමන්ගේ යහපත් පරමාර්ථය ඉටු කරගන්නට කටයුතු කරනකොට උන්වහන්සේලාගෙන් සමාජයට හෝ භික්ෂු සංස්ථාවට අනර්ථයක්, විකෘතියක් උනේ නැහැ. ඒ මූලික පරමාර්ථවලින් ගිලිහිලා තම තමන්ට තම තමන් රැකගන්න බැරි වෙනකොට තමයි බුදුහාමුදුරන්ට විනය ප්‍රඥප්ති පනවලා වැටකඩුළු බඳින්නට සිද්ධ වුනේ. මේකයි සීමාව, මෙතනින් එහාට යන්න එපා කියලා. ඒ නිසා ලෝකේ නීති වැඩි වෙනවා කියන්නේ, මානව හිමිකම් ආදී ප්‍රඥප්ති වැඩි වෙනවා කියලා කියන්නේ ලෝකේ දියුණුවක් නෙවෙයි පින්නතුනේ, මිනිසුන් මූලික මනුෂ්‍ය ධර්මවලින් පිරිහීම අර්ථවත් වෙන කාරණයක් තමයි ලෝකේ නීති රීති බහුල වීම. එතකොට නීති රීති වැඩි වෙන රටක් කියන්නේ, නීති රීති වැඩි වෙන ලෝකයක් කියන්නේ දියුණු ලෝකයක් නෙමෙයි. මනුෂ්‍යකම් වලින් පිරිහුණු, මූලික මනුෂ්‍ය ගතිගුණ වලින් හීන වුණු, අවංක භාවයෙන් ගිලිහුණු, සත්පුරුෂකම් වලින්, මනුෂ්‍යකම් වලින් ගිලිහුණු දුර්වල සමාජයක් නිසා තමයි අපිට හැම විටම නීති රීති පනවන්නට වෙලා තියෙන්නේ. ආයතනවල නීති බහුල කරන්නට වෙලා තියෙන්නේ මිනිස්සු අවංක නැති වෙනකොට, සත්පුරුෂ නැති වෙනකොට, ධාර්මික නැති වෙනකොට. එතකොට එහෙම ධාර්මික නොවෙන්නේ කුමක් නිසාද? ලෝක ධර්මතාවයන් තේරුම් නොගෙන කටයුතු කරනකොට. මොකද්ද ලෝක ධර්මතාවය කියලා කියන්නේ? තමන් ජීවත් වෙනවා වගේම අනුනුත් ජීවත් වෙන්නට ඕනේ. මේ හැම කෙනෙක්ම යම්කිසි හිමිකමක් ඇතිව, උරුමයක් ඇතිව, හේතුඵල සම්බන්ධයක් ඇතුවයි ලෝකේ පවතින්නේ. මම තනියෙන් ඉපදුනා, තනියෙන් දිවි පවත්වනවා නෙමෙයි, මුළු ලෝකෙම නිසයි මම ඉපදුනේ, මම පවතින්නේ. මේක තමයි යථාර්ථය. ඒ යථාර්ථය අමතක කරලා මගේ පැවැත්ම සඳහා ලෝකයම වනසන්නට මට ඉඩක් නැහැ. එතකොට මට උපදින්නට අවස්ථාව ලබා දුන්නු ලෝකය, මට ජීවත් වෙන්නට අවස්ථාව ලබා දුන්නු ලෝකය මා විසින් වනසනවා නම් ඒක මුළුමහත් විශ්ව ධර්මයටම විරුද්ධ වීමක්, මහත් වූ අපරාධයක්. ඒක තමයි අධර්මයයි, වරදයි, අකුසලයයි කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට මොකද්ද පින්නතුනි? ලෝකය නිසායි මම ඉපදුනේ, ලෝකය නිසායි මම ජීවත් වෙන්නේ කියන්නේ. මනුස්ස ලෝකේ උපදින්නට නම් අම්මා තාත්තගේ සහයෝගය නැතුව බුද්ධත්වයට පැමිණෙන මහබෝසත්වරයෙකුටවත් අම්මා තාත්තගේ සහයෝගය නැතුව උපදින්නට බෑ. අම්මා තාත්තගේ ලේයින් මසින් මූලික දරු කලලය හදලා දුන්නොත් විතරයි බුදු වෙන්නට එන බෝසත්වරයෙකුටවත් මනුලවට එන්නට පුළුවන් වෙන්නේ. මනස කොච්චර ශක්තිමත් වුණත් අම්මා තාත්තා විසින් කය හදලා පෝෂණය කරලා දුන්නේ නැතිනම් මනුලව ජනිත වෙන්නට ඉඩක් නැහැ පින්නතුනි. එතකොට අද කාලේ ඇතැම් අය පටු විදිහට හිතනවා ඒගොල්ලෝ සතුටු වුණා, අතිරේක ඵලයක් හැටියට අපි උපන්න. ඒ විදිහට මනුස්සත්වයෙන් පිරිහුණු, ඉතාම තිරස්චීන තත්වයෙන් ලෝකය ගැන හිතන්නට අද ඇතැම් භෞතිකවාදී චින්තනයක් ඇති අය පෙළඹෙනවා. පෙනතුනි එහෙම හිතන්නට පුළුවන්කමක් නැහැ. මොකක් නිසාද? අද ඕන තරම් උපාය මාර්ග තියෙනවා ඒගොල්ලෝ සතුටු වෙලා හැබැයි දරුවෙක් හැදෙන්නේ නැති වෙන්නට
පසුබිම සකස් කරගන්න. ඒ වගේම හැදෙන දරුවා විනාශ කරන්න ඕන තරම් ක්‍රමෝපායන් තියෙනවා. ඉතින් එහෙමනම් ඒ අයට දරුවෙක් හැදීමේ අවශ්‍යතාවය නොතිබුණා නම් ඒගොල්ලන්ට සතුටු වෙන්නටත් පුළුවන්. හැබැයි දරුවෙක් නොහදා ඉන්නටත් පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ සතුටුන අතිරේක ඵලයක් හැටියට දරුවා උපන්නා කියන චින්තනය තාම ලාමක, දුර්වල, නින්දිත, නොමිනිස් චින්තනයක් වෙනා එය නිවැරදි චින්තනයක් නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ කවර හේතුවක් නිසා හෝ මව්පියන් එකතු වුණා. නමුත් එකතු වුණාට පස්සේ ඇතිවෙන මව්පිය දෙදෙනාගේ ශක්තිය දරුකලලයක් හැටියට විනාශ නොකොට ආරක්ෂා කරපු නිසයි, පෝෂණය කරපු නිසයි, විශේෂයෙන් මවගේ ලේන් මසින් එය වැඩෙන්නට සලස්වපු නිසයි දරුවෙක් හැටියට මනුලෝ උපදින්නට පුළුවන් වුණේ. එහෙමනම් අම්මා තාත්තගේ ලේන් මසින් සහයෝගය ලබාගෙන අම්මා තාත්තගේ ශක්තිය උපකාර කරගෙනයි අපිට මේ ලෝකේ ජනිත වෙන්නට පුළුවන් වුණේ. ඒ ජනිත වෙලා මවගේ මව් කුසේ ඉන්න තාක්කල් පෙකණිවල හරහා මවගෙන් පෝෂණය ලබනවා, මවගෙන් සාරය ලබනවා. පෙකණිවල අපි මේ මනුලොවට බිහි වෙලා පෙකණිවල විසන්ධි කරපු තැන ඉඳලා අපි යැපෙන්නේ කොහොමද? පළවෙනි වතාවට අපේ පෙනහළු හෘදය ක්‍රියාත්මක වෙලා අපි මේ බාහිර පරිසරයේ තියෙන අම්ලකර වායුව, ඔක්සිජන් වායුව ඇදලා ගන්නවා. ඒකෙන් තමයි ප්‍රාණ වායුව සුරක්ෂිත වෙන්නේ. එහෙමනම් පළවෙනි වතාවට අපි ලෝකය නිසයි දිවි පවත්වන්නට අපට හයිය ලැබෙන්නේ. මේ අම්ලකර වායුව, ඔක්සිජන් වායුව කොහොමද රඳා පවතින්නේ? ගස්කොළන් නිසා. කවුද ගස්කොළන් හැදුවේ? අතීතයේ හිටපු අය. ඒගොල්ලෝ කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඒගොල්ලෝ හිටෙව නෙමෙයි, මේවා ඉබේ හටගත්තා. හරි, අපි හිතමු ඉබේ හටගත්තා කියලා. නමුත් ඒගොල්ලෝ හිතුවක්කාර විදිහට අද බොහෝ දෙනා කරනවා වගේ තම තමන්ගේ අවශ්‍යතාවය සඳහා ගස්කොළන් සියල්ල විනාශ කළා නම් අද අපට හුස්ම ගන්නට ලෝකයක් නැහැ. එහෙනම් අපට උපදිනකොටම ඔක්සිජන් ටැංකියක් පිටේ එල්ලලා තමයි උපද්දවන්නට වෙන්නේ. හුස්ම ගන්නට ඉඩක් නැති වෙනවා. එහෙමනම් අතීතයේ ගස්කොළන් හිටෙව්වා හෝ එහෙම නැත්නම් ස්වභාවිකව හටගත්තු ගහකොළ තමන්ගේ පරිහරණය සඳහා කපාගත්තා වුණත් අතීතේ මව්පිය අපට උගන්වලා තිබුණා එක ගහක් කැපුවොත් පැලෑටි දෙකක් හිටවන්න. ඒ ලෝකයේ සමතුලිත බව රැකෙන්නට ඕනේ, වනසන්නට එපා. අපි ජීවත් වෙන්නේ, අපි හුස්ම ගන්නේ ලෝකය නිසා. ඊළඟට එතන ඉඳලා පින්නතුනේ අපි ගහක ගෙඩියක් කෑවා වුණත් පළතුරු ගෙඩියක් අපිට කන්න පුළුවන් වෙන්නේ කොහොමද? කෘමීන් සතුන්ගේ පවා සහයෝගය නිසායි. කෘමීන් සතුන් නොවුණා නම් මලින් මලට එකතු කරලා පරාගණය කරලා ගෙඩි හදාගෙන කන්න වුණා නම් අපිට පළතුරක් අනුභව කරන්නට අවකාශයක් ලැබෙයි කියලා හිතන්නට බෑ. ඒ වගේම අපිට ඖෂධයක් සඳහා මී පැණි ටිකක් මල් රොන් එකතු කරලා පැණි හදන්නට පුළුවන්. හැබැයි මී පැණි හදන්නට මී පැස්සාගේ සහයෝගය නැතුව ඒ ඖෂධීය ගුණය ගන්නට බෑ. මේ විදිහට අපි ඉපදුණු තැන ඉඳලා මැරෙන මොහොත දක්වාම දිවි පවත්වන්නේ ගහකොළ, මිනිස්සු, සතාසිව්පාවා, කෘමී සතාට පවා පෙන් සිද්ධ වෙන්නටයි. එහෙනම් සමස්ත ලෝකය නිසයි අපි ඉපදුනේ, සමස්ත ලෝකය නිසයි අපි ජීවත් වෙන්නේ. එනිසා සම්බෝලයි බතුයි කාලා ඉන්න මිනිස්සෙකුටවත් කියන්නට බෑ මම ස්වාධීනයි කියලා. පොල් ගහ තමන් හිටවගත්ත වෙන්න පුළුවන්, කුඹුර තමන් වපුරගත්ත වෙන්න පුළුවන්, ලුණු මිරිස් ටික වත්තේ හදාගත්ත වෙන්න පුළුවන්. නමුත් සම්බෝලේ රස කරන්නට මහ මොහොතේ ලුණු ටික තමන්ගේ බත්පතට එන්නේ සිය දහස් ගණන් දෙනාගේ දහඩිය කඳුළු මත. කෙනෙක් තර්ක කරන්න පුළුවන් සල්ලි දීලායි මම ගන්නෙ කියලා. අපි අතේ කාසි තිබ්බ පමණට, ඩොලර් තිබ්බ පමණට පින්නතුනේ මොහොතේ ලුණු අපේ බත්පතට එන්නේ නැහැ. අපි මේ කොරෝනා වසංගතේ පළවෙනි රැල්ලෙදි දැක්කා ඉතාලිය වගේ රටවල්වල මිනිස්සු උඩ තට්ටුවල හිර වෙලා කණ්ඩ බොන්න නැතුව එළියට යාගන්න නැතුව මුදල් නෝට්ටු උඩ තට්ටු වලින් පාරට විසි කරලා පාරවල් වැහෙන්න මුදල් නෝට්ටු තිබුණා. ඇයි ඒ? ඒ මිනිස්සු සල්ලිමයි දෙවියන් කියලා හිතාගෙන මුදල් හම්බ කළා. සල්ලි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතාගෙන සල්ලි හම්බ කළා. අවසානයේ ඒ අයට දැනුණා සල්ලි වලින් කිසිවක් කරන්නට බැහැ. අවසානයේ අපි සබා දහම තුලින් හිර වුණහම මේ මුදල් වලින් කිසි අර්ථයක් නැහැ කියන බා. ඒ නිසා ඒ අය තමන් ජීවත් වෙන නිවෙස්වල කවුළු ඇරලා මහමගට වීසි කළා මුදල් නෝට්ටු. ඒක ඥානවන්ත ක්‍රියාවක් කියලා කියනවා නෙමෙයි, මිනිස්සුගේ මනස ඒ තත්ත්වයට පරිවර්තනය වුණේ ඇයි? මුදලින්ම සියල්ල කරන්න බැරි බව වැටහුණු නිසා. ඒ නිසා යම්කිසි කෙනෙක් හිතනවා නම් අපි සල්ලි දීලායි බඩු මුට්ටු ගන්න කියලා, ඒක නිවැරදි කාරණයක් නෙමෙයි පින්නතුනි. මිනිසුන් වැඩ කළේ නැත්නම් අපිට සල්ලි වලින් විතරක් සියල්ල කරන්න බෑ. අඩුතරමින් වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරන බව හැබෑවයි. නමුත් වෛද්‍යවරයා ඒකහර කළා වුණාට රෝහලේ කම්කරුවා වර්ජනය කළොත් එදාට ඒ වෛද්‍යවරයාට වෛද්‍ය වෘත්තිය සම්පාදනය කරන්නට පුළුවන් කමක් නෑ. මේ විදිහට මුළුමහත් සමාජයම අන්‍යෝන්‍ය බද්ධ වුණු එකම යාන්ත්‍රණයක් හැටියට හේතුඵල ක්‍රියාවලියක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. එනිසා අපි උපන්නේත් අපි ජීවත් වෙන්නේ සමස්ත ලෝකයටම පින් සිද්ධ වෙන්නටයි. ඒ නිසා පින්නතුනේ අපි ඉපදිලා අපේ රුචි අරුචිකම් සම්පූර්ණ කරගන්න, අපේ පටු අපේක්ෂාවන් ඉටු කරගන්නට, අපේ ලාභ අපේක්ෂාව සම්පූර්ණ කරගන්න, අපේ තනතුර රැකගන්න, අපේ බලය රැකගන්න, අපේ ධනය රැකගන්න, අපේ සිතෙන් ඉටු කරගන්න ඒ සමස්ත ලෝක යාන්ත්‍රණයට අපි බලපෑම් කරනවා නම්, ඒ කඩා හිරවනවා නම්, ඒ විනාශ කරනවා නම්, මගෙන් ලෝකය සුරක්ෂිත වෙනවා වෙනුවට ලෝකේ වෙනසෙන තැනට කටයුතු කරනවා නම්, ඒ තැනත්තා අධාර්මික පුද්ගලයෙක් අධමෙක් හැටියටයි දහමට අනුව හඳුන්වන්නට වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන් අධමෙක් නොවි, තමන් අධාර්මික පුද්ගලයෙක් නොවි, තමන් අසත්පුරුෂයෙක් නොවි, තමන් පාපතරයෙක් නොවේ, තමන්ගේ මුල සිඳගත්තු තමන්ට තමන් තුල පිහිටක් නැති, තමන්ට තමන්ගෙන් සමාජයටත් පිහිටක් නැති අවාසනාවන්ත අභාග්‍ය පුද්ගලයෙක් නොවි, සත්පුරුෂයෙක් හැටියට, ධාර්මිකයෙක් හැටියට, මිනිස්සෙක් හැටියට, තමන්ටත් වැඩ ඇති, ලොවටත් වැඩ ඇති කෙනෙක් හැටියට ජීවත් වෙන්නට නම් අපි මේ ලෝකේ උපන්නේත් පවතින්නේත් ලෝකෙට පින් සිද්ධ වෙන්නයි. ඒ නිසා මගේ පැවැත්ම තුළ මම ලෝකයට අනර්ථයක් නොකළ යුතුයි කියන මේ අවබෝධය තුළ තමන් රැකෙනවා වගේම ලෝකයක් සුරක්ෂිත කිරීමට අපට යුතුයකමක් පවතිනවා, වගකීමක් පවතිනවා. අන්නේ වගකීම යුතුයකම හරියට හඳුනාගත්තු කෙනෙකුට තමයි ලොවට අපරාධ කරන්නේ නැතිව අවංකව තමන්ගේ සේවය කරන්නට පුළුවන් වෙන්නේ. වෙනතුනේ තමන්ගේ සේවය කියලා කියන්නේ අපේ භූමිකාවට අදාළ කාර්යභාරය. අපි මුලින් සඳහන් කළානේ සමස්ත ලෝකේනුයි අපි යැපෙන්නේ කියලා. ඒ වගේම අපටත් ඒ අවස්ථාවේ ලෝකේ වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තීරණය වෙන්නේ අපේ භූමිකාවට අනුවයි. අපට පෞද්ගලික භූමිකාවන් තියෙනවා, පොදු භූමිකාවන් තියෙනවා. මොකද්ද පෞද්ගලික භූමිකාව? මිනිස්සෙක් හැටියට අපි ලබාගත්තු මනුස්සත්වය Tamange පෞද්ගලික භූමිකාවයි. මනුස්සත්වය රැකලා දෙන්න ලෝකේ කාටවත් බෑ. අනුන්ට ඒක කරන්න බෑ. Tamange මනුස්සකම රැකගන්න එක, Tamange ගුණධර්ම දියුණු කරගන්න එක, ඒක Tamange වගකීමක්. ඒක එහි වගකීම වෙන කෙනෙකුට පවරන්නට පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි ජීවත් වෙන්නට දැන උගත්කම් ඇති කරගන්නවා, රැකී ආරක්ෂා කරනවා, තනතුර ලබන ඒ සියල්ලක් දෙවනුව. ඒ ඔක්කොම කරගෙන හරි හම්බ කරගන්නේ අපි සතුටින් සුවෙන් ජීවත් වෙන්න. නමුත් මොකටද ජීවත් වෙන්නේ? කවුරු හැටියටද ජීවත් වෙන්නේ? මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නට, මිනිස්සෙක් හැටියට ඉපදුණු මේ ජීවිතේ රැකගන්නට ලෝකේ කාටවත් යමක් කරන්නට බෑ. එය පුද්ගලිකවම තමන්ට පමණයි කළ හැකි. ඒ නිසා ලෝකේ කවර වාතාවරණයකදී වුණත්, කවර භූමිකාවකදී වුණත්, තමන්ගේ පුද්ගලික භූමිකාව වූ මනුෂ්‍යත්වය ආරක්ෂා කරගැනීමේ පූර්ණ වගකීම තමන් සතුයි. ඒ පෞද්ගලික භූමිකාව රැකගෙන එහි කාර්යභාරය ඉටු කරනවා වගේම අපි කාටත් තියෙන පොදු භූමිකා. මොනවද පොදු භූමිකා කියන්නේ? සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නට පවතින්නට කළ යුතු දේවල්. පින්නතුනේ සමාජයක් කියලා කියන්නේ වෙන් වෙන් වූ පුද්ගල සමූහයක් නෙමෙයි. සමාජයක් කියන්නේ ඒ පුද්ගලයින් අතර පවතින අන්තර් සම්බන්ධතා සමූහය තමයි සමාජයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ අන්තර් සම්බන්ධතා ගොඩනැගෙන්නේ අන්‍යෝන්‍ය සහයෝගයේ මත, අන්‍යෝන්‍ය ගනුදෙනුව මත, අන්‍යෝන්‍ය විශ්වාසයේ මත. මේ ලෝකේ වෙන වෙනම ස්ත්‍රී පුරුෂයන් හැටියට ඉපදුණු දෙදෙනෙක් අඹුසැමියන් හැටියට ඕනෝන් එකතු වෙනකොට ඕනෝන් අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. එතන යම්කිසි සමාජයක් නිර්මාණය වෙනවා පවුල හැටියට. ඒ පවුල නැමැති සමාජයේ කෙනෙකුට බිරිඳගේ භූමිකාව හිමි වෙනවා, අනෙකාට සැමියාගේ භූමිකාව හිමි වෙනවා. සැමියා හැටියට, බිරිඳ හැටියට, තමන් මිනිස්සෙක් හැටියට තමන්ගේ මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා කළ යුත්තේ කුමක්ද කියලා දැනගෙන පුද්ගලික භූමිකාව තුළ ක්‍රියා කරනවා වගේම තමන්ට සිද්ධ වෙනවා බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට අනෙකා වෙනුවෙන් තමන් කෙසේ පිළිපැදිය යුතුද කියලා යුතුයකම් වගකීම් හඳුනාගෙන කටයුතු කරන්න. ඔවුනුන් දෙදෙනාගේ සමාගමේ මත තව ටික කාලයක් යනකොට දූ දරුවන් හට ගන්නවා. එතකොට ඒ අය නොදැනුවත්වම ඉබේම ඒ අය මව්පියන් කියන තනතුරටපත් වෙනවා. හැබැයි නොදැනුවත්ව නම් ඒ තත්ත්වයටපත් වෙන්නේ ඒ භූමිකාවේ වගකීම දරන්නට ඔවුන් ශක්තිමත් වෙන්නේ නැහැ. දැනගෙන තේරුම් අරගෙන ඊට කායිකව වගේම මානසිකවත් යෝග්‍යතාවය හදා ගන්නට පුළුවන් නම් දැනගෙන මාතෘත්වයට එළඹෙන්නට පුළුවන් නම් දැනගෙන පිතෘත්වයට එළඹෙන්නට පුළුවන් නම් එබඳු සත්පුරුෂ මව්පියෝ තමයි මවක් හැටියට පියෙක් හැටියට දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් වගකීම් මැනවින් ඉටු කරන්නට සමත් වෙන්නේ. ඊළඟට දරුවන්ටත් තියෙනවා ධාරක භූමිය මත ධාරක භූමිකාව මත වගකීම් යුතුකම් මව්පියෝ වෙනුවෙන්. ඊළඟට දරුවන් සහ ගුරුවරු ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් ගොඩනගෙනවා. ඊට පස්සේ මිතුරන් හැටියට සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඊළඟට සේවකයන් සහ පාලකයන් හැටියට සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන් එහෙම නැත්නම් පූජක දායක කියන හැටියට සම්බන්ධතා ගොඩනගෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ එක පුද්ගලයෙකුට කණ්ඩායම් 6ක් සමග සම්බන්ධතා පවත්වන්නට සිද්ධ වෙනවා. ඒ කණ්ඩායම් 6 තමයි සිගාලෝවාද සූත්‍රයේ සදිසා හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට හැම පුද්ගලයෙකුටම තමන් කේන්ද්‍ර කොට ගත්තාම කණ්ඩායම් 6ක් එක්කලා සම්බන්ධතා පවත්වන්නට වෙනවා ලෝකයේ තුල ජීවත් වෙද්දී. එතනින් ඒ හැම අවස්ථාවකම තමන්ගේ පුද්ගලික භූමිකාව වූ මනුෂ්‍යත්වයේ කෙලසා ගන්නැතුව ආරක්ෂා කරගන්නට තමන්ට වගකීමක් තියෙනවා. තමන් සිහිබුද්ධියෙන් ක්‍රියා කරන්නට ඕන. ඒ වගේම තමන් මවක්ද, පියෙක්ද, දරුවෙක්ද, ඒ වගේම බිරිඳක්ද, සැමියෙක්ද, එහෙම නැත්නම් තමන් සේවකයාද, තමන් පාලකයාද, තමන් ගුරුවරයාද, තමන් ශිෂ්‍යයාද, තමන් භික්ෂුවද, තමන් දායකයාද, තමන් මිත්‍රයාද, මේ කියන සෑම භූමිකාවක් තුලම තමන්ට හිමි වෙන කාර්යභාරය කුමක්ද කියලා තේරුම් අරන් තමන්ටත් අනර්ථයක් නොවේ, අනුන්ටත් අනර්ථයක් නොවේ ඒ කාර්යභාරය ඉටු කළොත් තමයි සමාජ සංස්ථාව දෙදරායද වැටෙන්නට ශක්තිමත්ව රඳා පවතින්නේ. අද අපට පෙනෙන ප්‍රධානම දුර්වලකම තමයි පින්නතුනේ නිවන් දැකීම ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ අවසාන පියවර ගැන කොතෙක් කතා කළත් මේ මෙතන මහ පොළවේ පය ගහලා ඉන්න තැන තමන්ගේ ධාර්මික බව ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ. ඒ කියන්නේ බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට, අම්මා හැටියට, තාත්තා හැටියට, සේවකයෙක් හැටියට, පාලකයෙක් හැටියට තමන්ගේ භූමිකාව කුමක්ද? එය තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන ආකාරයෙන් ධාර්මිකව පවත්වන්නේ කොහොමද? ඒ ගැන හැඟීමක් නැති වෙනකොට මව මාතෘත්වයෙන් පිරිහෙනවා, පියා පිතෘත්වයෙන් පිරිහෙනවා. ඇයි? මවත් පියත් දෙදෙනාම වෑයම් කරන්නේ සල්ලි හම්බ කරන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, දරුවන්ට උගන්වන්න, දරුවන්ටත් රැකී රක්ෂා අරගෙන දෙන්න. අවසානයේ මනුෂ්‍යකම් ඇති, ගුණනුවණ ඇති සත්පුරුෂයෝ හදන්නට කැපවෙච්ච බවක් නැහැ. අවසානයේ මව්පියොත් හරි හම්බ කරලා ගෙවල් දොරවල් හදලා යාන වාහන තියාගෙන ජීවත් වෙලා පමණයි, දරුවොත් එතනට පමුණුවලා විතරයි මව්පියොත් ගුණධම් වලින් පිරිහෙනවා. ඊළඟ පරම්පරාව හැටියට දූ දරුවන් ඊටත් වඩා පරිහානියටපත් වෙනවා. අවසානයේ දැනුගත්කම් සහ හැකියාවන්ගෙන් පිරිපුන්, බලපුලුවන්කාරකම් වලින් පිරිපුන් සත්ව කොට්ටාසයක් සමාජයට දායාද වෙනවා විනා මනුස්සත්වයේ එන්න එන්නම පරිහානියටපත් වෙනවා. ඒ කුමක් නිසාද? අවංකව ලෝක ධර්මතාවයේ තේරුම් අරගෙන මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕනේ, මම ඉපදුනේ මම ජීවත් වෙන්නේ ලෝකෙට පින් සිද්ධ වෙන්නටයි, ඒ නිසා මම මිනිස්සෙක් හැටියට පුද්ගලිකව මගේ මෙලව පරලව અભිවෘද්ධිය සඳහා ක්‍රියා කරනවා වගේම ලෝකය වෙනුවෙන් ඒ අවස්ථාවල මගේ භූමිකාවට අනුව මම ක්‍රියා කරන්නට ඕන කියන අවබෝධය ගිලිහීම නිසා. එකම පුරුෂයෙක් ගත්තාම, එකම ස්ත්‍රියක් ගත්තාම එක් දවසක් ඇතුළත බොහෝ භූමිකාවන් තුල කටයුතු කරන්න වෙනවා. එකම කාන්තාව සැමියා ඉදිරියේ බිරිඳක්, දරුවා ඉදිරියේ මවක්, මව්පියෝ ඉදිරියේ දියණියක්. ඒ වගේම ආයතනයට ගියාම පාලිකාවක් හෝ සේවිකාවක්, පන්සලට ගියාම දායිකාවක්, මිතුරන් ඉදිරියේ මිතුරියක්, රටේ රටවැසියෙක්, පුරවැසියෙක්. දැන් මේ හැම භූමිකාවක්ම එක් දවසක් තුල ඇයට ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා. පුරුෂයාටත් එහෙමයි. එහෙමනම් අපිට ජීවත් වෙනකොට පින්නතුනි එක පැත්තක් ගැන විතරක් හිතලා කල්පනා කරලා කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අවස්ථාවේදී අපෙන් වෙන්නට ඕන යුතුයකම් ටික ඉටු වෙන්න ඕන. ඒ ටික ඉටු නොවුනොත් අම්මා තාත්තා හැටියට දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික ඉටු නොවුනොත් සමස්ත අනාගත පරපුරම විනාශ වෙනවා. එතකොට අවසානයේ අපි කියනවා පරපුර අනාගත පරපුර අනාගත සමාජය එන්න පිරිහෙනවා. ඒතර කවුද ඒකට වග කියන්නේ? තොර පාලකයෝ හැටියට කියනවා නම් ඉදිරි પરම්පරාවක් ගොඩනගෙන්නේ නැහැ. දෙවනි පරපුර හරියට ශක්තිමත් වෙන්නේ නැහැ. වගකීම් දරන්නට සූදානම් නැහැ කියනවා නම් කවුද ඒකට වග කියන්නේ? හැම විටම පින්නතුනි අපි අර මුලින් සිහිපත් කළා වගේ තමන්ගේ වගකීම් ඉටු කරන්නටත් ඕනේ, අවංකව සේවය කරන්නටත් ඕනේ. ඒ වගේම මේ සමාජ සංස්ථාව දෙදරා ඇද වැටෙන්නේ නැතුව අර වනාන්තරයේ වසාගෙන සියලු කල්හි පවතින නුග වෘක්ෂයක් වගේ වනස්පතියක් වගේ මේ යාන්ත්‍රණය තව බොහෝ කාලයක් ඉදිරියට ධාර්මිකව පවතින්න නම් අපගේ ඇවෑමෙන් එය පවත්වාගෙන යන්නට ශක්ති සම්පන්න පිරිසක් ගොඩනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච අලුත්ම මාරයා ඇවිදින් ආරාධනා කරනවා, දැන් ඔබ වහන්සේගේ වැඩේ ඉවරයිනේ, ඒ නිසා දැන් ඔබ වහන්සේ පිරිනුවම් පාන්න. බුදු වෙන කන්නේ දැඟලුවේ, ඒ නිසා දැන් පිරිනුවම් පාන්න කියලා මාරයා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාරය මම දැන්ම පිරිනුවන් පාන්නේ නැහැ, මගේ බුද්ධ කෘත්‍ය තාම නිම නැහැ. කුමක්ද බුද්ධ කෘත්‍ය? මම පිරිනුවන් පාන්නේ මෙන්න මේ தත්වෙට, මේ ශාසනය ගොඩනැගුණාම. කෙබඳු தත්වයකටද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අතරම දක්ෂ ව්‍යක්ත ප්‍රතිපල ධර්මානුධර්ම ප්‍රතිපන්න විශාරද ගිහි පැවිදි පිරිසක් ගොඩනගෙන්නට ඕන. අධර්මයේ යටපත් කරලා ධර්මයේ ස්ථාපිත කරලා පරවාද මතණය කරලා ස්වධර්මය අවදි කරලා ඒ දහම අභියෝග අභිමුවදී නොසැලී ඒ ධර්මය සමාජගත කරන්නට පුළුවන් පිරිසක් ගිහි පැවිදි දෙපිරිසම තුලින් මේ ශ්‍රාවකයන් තුලින් නිර්මාණය වෙච්ච දවසටයි මම පිරිනිවන් පාන්නේ. එතකන් ඔබ උත්සාහවත් වීම ඵල රහිතයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට බුදු වෙලා සියලු කෙලෙසුන් නැසූ තථාගතයන් වහන්සේ පවා මේ දහම මේ ශාසනය අනාගතයට පවත්වන්නට දෙවනි පරපුරක් නිර්මාණය කරලා තියලා තමයි උන්වහන්සේ පිරිනුවන් පෑවේ. ඇයිද? කෙලෙස් සහිතව හිටියත් කෙලෙස් රහිතව හිටියත් අපේ වගකීමක් තියෙනවා, අපේ යුතුයකමක් තියෙනවා මේ ධාර්මික પરම්පරාව ඉදිරියට පැවැත්වීමට. ඉතින් ඒ සඳහා අපි මෙතෙක් මේ පැහැදිලි කරපු කාරණා ගැන අවධානය යොමු කරන්නට ඕන. මුලින්ම අපි සිහිපත් කළේ යම් යම් තනතුරු ලබනකොට ඒ තනතුරු වලට තමන් සුදුසුද කියලා ඉස්සල්ලාම තමන් හිතලා බලන්නට ඕන. තමන් ළඟ නැති ಗುಣ නැති හැකියාවන් හුවා දක්වලා තියෙන දුර්වලකම් වහලා වංචා කරලා බොරු කරලා තමන්ට ඔරොත්තු දෙන්නේ නැති තනතුරු ලබා ගන්නවා නම් එතනින් එහාට එතනත්තාට තනතුරේ කාර්යභාරයේ භූමිකාව මැනවින් ඉටු කරන්නට බෑ. එතන ඉඳලා වංචනික වෙන්නට සිද්ධ වෙනවා. එතනලා වංකව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ තනතුර රැක ගන්නට ඉදිරි පෙළ වනසන්නට බොහෝ අපරාධ කරන්නට ඒතනත්තා එතන සිට පෙළඹෙනවා. ඒ නිසා පළවෙනිම කාරණේ තමයි සුදුසුකම් නැතිව තනතුරු භූමිකා කාර්යභාරයන් බාර නොගෙන අවංකව කටයුතු කරන්නට අපි සැලකිලිමත් වෙන්න ඕන. තමන්ට ඔරොත්තු දෙන, තමන්ට දරන්න පුළුවන්, තමන්ට කරන්න පුළුවන් වැඩක් පමණක් බාර ගන්න. එහෙම සුදුසුකම් ඇති තමන්ට කළ හැකි කාර්යභාරයක් බාරගත්තට පස්සේ එය තමන්ටත් අනර්ථයක් කරගන්නේ නැතිව ආයතනයටත් පාඩුවක් වෙන්නේ නැතුව රටට සමාජයටත් පරිහානියක් වෙන්නේ නැතිව තමන්ගේ භූමිකාව මනවින් හඳුනාගෙන කායිකව වාචසිකව මානසිකව ඒ යහපත් අර්ථය සම්පාදනය කිරීම සඳහා උත්සාහවත් වෙන්නට ඕන. ඒ විදිහට තමන්ගේ සේවය අවංකව සිදු කරන කෙනෙකුට පමණයි පින්නතුනේ ජීවිතයේ අවසාන කාල වකවානුවේ ආපසු හැරිලා තමන්ගේ ජීවිතය ගැන, තමන් කළ කාර්යභාරය ගැන හිතලා අනවජ්‍ය සුඛය විඳින්නට පුළුවන් වෙන්නේ. අනවජ්‍ය සුඛයයි කියලා කියන්නේ ඉපයීමේදී සහ පරිහරණය කිරීමේදී මම අපරාධයක් කරලා නැහැ. ධනෙ ඉපයීම සම්බන්ධව බලය, කීර්තිය, අවශේෂ සම්පත් උපයා ගැනීමේදී ලෝකයට අනර්ථයක් කරන්නේ නැතුව, මගේ මනුෂ්‍යකම් විනාශ කරගන්නේ නැතුව මම උපයලා තියෙනවා. ඒ වගේ මේවා පරිහරණය කරද්දී, භුක්ති විඳිද්දී බලපුලුවන්කාරකම් පෙන්වන්න යන්නේ නැතුව, තමන්ගේ නිලය, බලය, ධනය, සම්පත් අවභාවිතයට ලක් කරන්නේ නැතිව ලෝකයට අනර්ථයක් නොකොට මම ඒවා භුක්ති විඳලා තියනවා කියලා ඉපයීම සහ පරිහරණය කිරීම පිළිබඳව ධාර්මික බව ගැන සතුටු වෙන්නට පුළුවන් නම් තමයි ඒ තැනැත්තාට මරණ මංචකයේදී හෝ අනවජ්‍ය සුඛය භුක්ති විඳින්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම එබඳු අනවජ්‍ය සුඛයක් භුක්ති විඳින්නට හැකිනම් පමණයි සැහැල්ලු සිතින් මේ යන්නට පුළුවන් වෙන්නේ පරලොව ගතිය සුගතිගාමී වෙන්නේ. එපමණක් නෙවෙයි පින්නතුනේ ඉපයීමේදී හෝ පරිහරණය කිරීමේදී ඒ සම්පත් තමන් අවභාවිතයට ලක් කළා නම් තමන්ගේ තනතුරු තමන්ගේ හැකියාවන් තමන්ගේ බලපුලුවන්කාරකම් තමන් අවභාවිතයට ලක් කළා නම් ඒ අපරාධේ අකුසල කර්ම විපාකය සසරටත් තමන්ට උරුම වෙනවා. මතු භවයන්හිදීත් උපනුපන් ආත්ම භවයන්හිදීත් සමාජයෙන් තමන්ට ලැබිය යුතු දේ නිවැරදිව නොලැබෙන්නට ඒ වගේම තමන්ට හිමිවිය යුතු දේ අහිමි වෙන්නට ලැබුණු දේ අනුන් විසින් සොරා ගන්නට විකෘති වෙන්නට ඒ වගේම ජලයෙන් ගින්නෙන් ස්වභාවික විපත් වලින් හෝ කවරකින් හෝ තමන්ට ලැබෙන සම්පතත් අහිමි වෙලා දුක්ඛිත ජීවිත ගත කරන්නට ඒ අපරාධයම හේතුවක් වෙනවා. ඒ නිසා යුතුකම් වගකීම් කියන්නේ පින්නතුනි එක භවයකට සීමා වෙච්ච කාරණා නෙවෙයි. ඒවා සසර ගමනත් එක්කලා බැඳිච්ච හිමිකම් බවට පත් වෙනවා. ඒ නිසා අපේ හිමිකම ගැන මානව හිමිකම් කියලා ඒවා පිළිබඳව පමණක් අපි යොදවදින්නට උත්සාහ කරන එක නෙමෙයි. මානව වගකීම් මානව යුතුකම් අපට ඉටු කරන්නට පුළුවන් නම් ඒයින් තමයි මෙලවත් සුරක්ෂිත වෙන්නේ පරලොවත් සුරක්ෂිත වෙන්නේ කියන කාරණය නුවණින් අවබෝධ කරගෙන කටයුතු කරන්නට සමත් වෙන්නේ ඒ බඳු ඥානවන්තයෙක් පමණයි. අන්න ඒ හැකියාව මතු කරගන්නට නම් manussත්වය කියන්නේ කුමක්ද කියලා තමන් තේරුම් ගන්නට ඕනේ. මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕනේ. මම ලෝකෙට ඉපදුනේ මම ලෝකෙ පවතින්නේ සමස්ත ලෝකයට පින් සිදු වෙන්නටයි. ඒ නිසා මගේ පැවැත්ම තුළ ලෝකේ වනසන්නට මට අයිතියක් නැහැ. මා පවතින වාසයේම ලෝකය සුරක්ෂිත කිරීම මගේ වගකීමක් කියන බව හරියට තේරුම් අරගෙන තමන්ගේ යහපත වෙනුවෙනුත් අනුන්ගේ යහපත වෙනුවෙනුත් ක්‍රියා කරන්නට පුළුවන් නම් අධාර්මිකව තමනුත් වෙනසෙන හැටියට අනුනුත් වෙනසෙන හැටියට ධනය හෝ බලය හෝ නිලතල හෝ දරුමල්ලන් හෝ ගේදොර ඉඩකඩම් යාන වාහන හෝ රටක් හෝ අපේක්ෂා නොකරනවා නම් අන්නේ තනත්තා ඥානවන්තයෙක් සත්පුරුෂයෙක් සීලවන්තයෙක් නුවණැත්තෙක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ භූමිකාව තුළ ධාර්මිකව කටයුතු කරමින් තමනුත් සුරක්ෂිත වෙන රට සහ සමාජයත් සුරක්ෂිත වෙන ධාර්මික අවංක ප්‍රතිපදාවකට යොමු වෙන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරී සහ ලංකා පෞද්ගලික විදුලි සමාගමේ සමාරම්භක සභාපතිවරයා හැටියට කටයුතු කරමින් වසර 22ක් සභාපතිත්වයේ දරූ උඩුගම්පල පදිංචිව සිට මීට මාස 3කට ඉහතදී අභාවප්‍රාප්ත වන්නට ඉදුණු එච්.එස්. සුබසිංහ මැතිතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව එම මහත්මිය තිලකා සුබසිංහ මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේහි පදිංචි ඒ දියණිය බෑණනුවන් අපට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට ඉදුණේ. ඒ දෙදෙනා ඇතුළු දූ දරුවන් ඥාතීන් හිතවතුන් සියලු දෙනා සම්බන්ධ කරගෙන තිලකා සුබසිංහ මෞතුමියගේ මූලිකත්වයෙන් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට ඉදුණේ. සමට ධම්මසන්නට අවස්ථාව සැලැස්වීම ධර්ම දානමේ පිංකම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකම මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් ආ වූ සියලු කුසල්
ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන්න ආරක්ෂා කෙරෙත්වා. තිලකා සුභසිංහ මෞතුමිය ඇතුළු දූ දරුවන් හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. තෙමසකට ඉහතදී මේ පරලෝයන්ට එදුණු එච්ච සුභසිංහ මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සූපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.